භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතු ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති තී පින්වත්නි එකම ධර්මය භාවනා වශයෙන් පුරුදු කරන ලද්දක් වෙයිද නිතර නිතර භාවිත කරන ලද්දක් වෙයිද ඒ පුරුදු කිරීම ඒ භාවිත කිරීම ඒකාන්තයෙන්ම නිබ්බිදාය නිර්වේදයේ පිණිස නොඇලීම පිණිස විරාගාය නිරෝධාය නිරෝධය නැතන් දුක් දුරු කිරීම පිණිස උපසමාය සංසිඳීම පිණිස අභිඥාය සිංසස් ධර්මයන්ගේ අවබෝධය පිණිස සම්බෝධාය සම්බෝධිය පිණිස නිබ්බානාය නිර්වාණය පිණිස හේතු වෙනවායි. කතමෝ ඒක ධම්මෝ මොකක්ද ඒ එකම ධර්මය? බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණය අනුව පවත්වන්නා වූ සිහිය. ඒ සර්වඥතා ඥානය අනුව පවත්වන්නා වූ සිහියට තමයි බුද්ධානුස්සති කියලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේම බුදු මුවින් මේ බුදුගුණ භාවනාවේ අනුසස් ප්‍රකාශ කරලා තියෙනවා. වෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක් දේශනා කරපු දෙයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේම දේශනා කරදී. යමෙක් මෙසේ සම්මා සම්බුදු ගුණ නිතර නිතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ නිතර නිතර මෙනෙහි කරනවා නම් එය තමන්ට මේ කියපු ආකාර ඔක්කොම ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය ආදී වශයෙන් කියපු මේ ගුණ ඔක්කොම වලින් කියන්නේ සසර දුකින් මිදීම පිණිස හේතු වෙනවා කියන එකයි. දැන් මොන භාවනා පසුපස නුගියත් බෞද්ධයන් වෙනුවෙන් බෞද්ධයන්ට කරන ඉල්ලීමක් තමයි බුදුගුණ ඉස්සෙල්ලා දැනගන්න, බුදුගුණ සිහි ගන්නවන්නට බුදුගුණ සිහි ගැනීමම අපට නිර්වාණය පිණිස යථාවබෝධය පිණිස හේතු වෙනවා. නිර්වාණය පිණිස යථාවබෝධය පිණිස බුදුගුණ වැඩීම හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ හැරෙන්නට සංසාර දුකේ නිදහස් වූ සියලු කෙලෙක්ෂුන්ගෙන් මිදනා වූ ක්ලේශයන් සංසිඳුවා වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකේ තවත් පහළ වෙලත් නැහැ, පහළ වෙන්නේත් නැහැ. පහළ වෙනවා නම් බුදු කෙනෙක් විතරයි. වරින් වර කලින් කල ලෝකේ নানা ප්‍රකාර ආගම් නායකයෝ පහළ වෙනවා. නමු ඒ කිසිදු ආගම් නායකෙ බුදු කෙනෙක් හා සමකරන්ට බැහැ. බුද්ධ කියන තත්වයේම ඒ අසම සමභාවය තියෙනවා. බුද්ධ කියන වචනේ ඇතුළෙම බුදු කෙනෙක් කියලා ලෝකේ යමෙක් පහළ වුණාද ඒක බුද්ධ කියන තත්වේ කාගෙන්වත් ලබාගත් නම්බුනාමයක් නෙමෙයි. ඒ නිසා බුද්ධ කියලා තත්වයක් ලෝකේ තියනවා නම් පිළිගන්නවා නම් එහෙම එකක් තිබුණා කියලා ඒ පිළිගන්නේ එවන් තත්වයකට පැමිණිච්ච උත්තමේ ලෝකයේ සිටියා කියන එකයි. ඒ තත්වය මොකද්ද? ඒ පැමිණිච්ච තත්වය බුද්ධත්වය. බුද්ධත්වය කියලා කියන්නේ මොකද්ද? මුජ්ජති චත්තාරි අරිය සච්ඡානීති. චතුරාර්ය සත්‍ය ධර්මයන් මුජ්ජති අවබෝධ කරනුයේ බුද්ධෝ නම් බුද්ධ නම්. එතකොට එහෙමනම් බුද්ධ කියලා යම් තත්වයකට පත් වූ තැනැත්තෙක් ලෝකයේහි වාසය කළා වැඩ සිටියා කියලා කියන එකකින් අදහස් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළා වූ කෙනෙක් ලෝකේ සිටියා කියන එකයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළා වූ වෙන ශාස්ත්‍රවරයෙක් ලෝකේ නෑ බුදු කෙනෙක් හැරෙන්නට. දෙපින්නත්නි එවැනි බුදු කෙනෙකුගේ බුදු මහිමය දැනගන්නට නම් බුදු ගුණ වඩන්නටම ඕනේ. බුදු ගුණ වඩන්නේ නැති තැනැත්තාගේ මා බෞද්ධයෙක් කියන ඒ ප්‍රකාශය නිෂ්ඵල එකක්. බුදු ගුණ වඩන්නේ නැති කෙනා මට නිවන් දකින්න ඕනේ කියලා භාවිත කරන අනිත් සියලුම භාවනා නිෂ්ඵල භාවනා. යම්කිසි මානසික සුවයක් ලැබුවත් බුදු ගුණ නොදැන යමෙක් මොන භාවනාව වැඩුවත් එතනත්තාට දුකින් මිදීමට හේතු වෙන්නේ නැහැ. එනිසායි බුද්ධානුස්මති භාවනාව මේ තරම් වැදගත් කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. විශේෂයෙන්ම අද බුද්ධානුස්මති භාවනාව වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ නැති කාලය නිසා. මොකද බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී නම් යම්කිසි ආකාරයකින් ගැනීමක් අපිට බුදුහාමුදුරුව ආශ්‍රය කරලා ලබා ගන්නට තිබුණා. දැන් එසේ ඇසුරු කරලා ලබා ගන්නට අපිට බුදුහාමුදුරන්ගේ ඒ ජීවමාන කාය ඇසුරු කරලා බුදුගුණ මහිමේ තේරුම් ගන්නට අවස්ථාවක් දැන් අපිට නැහැ. නමුත් අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය සිහිපත් කළා බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය සිහිපත් කරනවා කියලා කියන්නේ බුදුගුණ සිහි කිරීමයි. ඒ බුදුගුණ අනන්තයි. සීමාවක් නැහැ. කෙනෙකුට හිතලා ඉවර කරන්න බෑ බුදුගුණවල ප්‍රමාණය මෙච්චරයි කියලා. යම්කිසි තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ බුදුගුණ සිහි කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ මුලින්ම දේශනා කරනවා බුදුවරයෙක් ලෝකයට පහළ වෙලා බුදු කෙනෙකුගේ ගුණ ගයන්නට කියත් කල්පයක් පුරා එසේ බුදුගුණ ගැයුවත් බුදුගුණ ඉවර වෙන්නේ නැත. කල්පය අවසාන මොකද බුදු ගුණය කෙනෙක් බුදු කෙනෙකුටම විශ්ේ වන්න. බුද්ධානම් භික්ඛවේ බුද්ධ විශේෂෝ අචින්තේයෝ. මහණෙනි බුදුවරුන්ගේ බුද්ධ විශේෂ කෙනෙක් අචින්තේයයි හිතන්නට පුළුවන් කමක් නැහැ. යෝ චින්තෙන් තස්ස උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස කියලා කිව්වා. යමෙක් එසේ බුදු ගුණ දිගින් දිගට හිතාගෙන හිතාගෙන යනවා නම් ඒ තැනැත්තාගේ සිහිය වික්ෂේපයට පත් වෙනවායි, උන්මාදයට පත් වෙනවායි කිව්වා. එතන අදහස් කරේ මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත මේ නික්ලේශී බුදුගුණ මහිමය සිහි කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිළිබඳව තමන් සීමාවක් නැතුව තර්ක කර කර තර්ක කර කර හොයන්නට යෑම ගැනයි මෙතන අදහස් කළේ. බුද්ධානුස්මති භාවනාවක් වශයෙන් වඩන්නට නම් බුදුරජාණන් වහන්සේ කිසිම වික්ෂේපයකට පත් නොවී වඩන්නට පුළුවන් ක්‍රමය නවාරහදී බුදුගුණ තුළ ඇතුළත් කළා. එනිසයි බුදුරජාණන් වහන්සේගේ දජග්ග සූත්‍රයෙහි දේශනා කළ තියෙන්නේ అరణ్యగతోవా, రుఖమూలగతోవా, శూన్యాగారగతోవా, ఉపజ్యయ భయంవా, చంబితత్తంవా, లోమహంసోవా, మమేవ తస్మిన్ సమయే అనుసరేయాత్. అరణ్యత హో రుక్మూలగట హో వనసెనసుదగట గిహిల్లా ఏగోస్ సిటిన అవస్థావేదీ ఒకట భయ లొముదహ గన్మక్ తటి గన్మక్ ఎతి ఉనానం మమేవ తస్మిన్ సమయే అనుసరేయాత్. ఏ వెలావట మా సిహికరన్నట కొమద ఇతిపిసో భగవా అరహం సమ్మా సంబుద్ధు విద్యాచరణ సంపన్నో సుగతో లోకవిదు అనుత్తరో పురుష ధమ్మ సారథి సత్వా దేవ మనుస్సానం బుద్ధో భగవా అనువే. దెన్ మే నవారహది బుధుగుణ దేశనా కలే కౌద మే విద్య బుధరజానన్ వహన్సేమాయ్ నిన్న మే అనువ మగే బుధుగుణ సీకరానికి పిన్నీ బుధుగుణ సీకరాన్న సీకరాన్న ఇతనెత్తా స్తూపి అక్కినా ఏ పుద్దిలేం చైత్య అక్కినా వందనీయ వినా ఐ యాగే నిక్లేశి భవ వర్ధనీయ వినా కెనకు పూజనీయ విన్నీ ఓగే నిక్లేశి భవ నిసాయి సా బుద్రజనన్ వహన్సే బుధుగుణ సీకరణ కెలిస్ దాహే సంసిదిన ఇన్సా అని కెనకుగే పూజార్హ వినవ అని తనగే పిదుం లబానట సుదుసెక్ వినవ బుధుగుణ సీకరన్న ఇవగేమ బుధుగుణ సీకరద్ది తమన్ దాన్యమనెతు అది బుధురజానన్ వహన్సే యమ్ నిక్లేషి గతి అక్తిగ్రహణ ఈ గతి తమాట సంబంధ విన ఎయి బుధుగుణ బుధుహాంధురంటే అవి నమస్కార కరణ నమస్కార కరాన్ని ముఖక్కిలది నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్య కిల నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్య క్యాన్ని భగవతు అర్హతు భాగ్యవత్తు గుణ్య అర్హత్తు గుణ్యాత్ ముల్కల్లా మీ గుణ దిగట ఎల్లకల్లాన్ని నమూ కెల మీ గుణ దిక్కియుక్త ఏ సమ్మా సంబుద్రజాలను హంసేట మాగే నమస్కారే మీ వాకల నమేమగా తినే ముగత నమేమగా నోడ్నే వేటికి అతలు ఒక్కమటిగా తిన ఏ అవశ్యమ దాకా తిన భగవతో కెలకిన భగ్గ రాగు భగ్గ దోసు భగ్గ మోహు అనాశవు భగ్గరాగు రాగే భగ్నకళ ద్వేషే భగ్నకళ మోహే భగ్నకళ భగ్గాసవా పాపకా ధమ్మ శల్మ ఆశ్రవ యను లద్దావు పాపక ధర్మ శల్ ధూరి బుతకరా తస్మా భగవతి ఉచ్చరే ఎనిసా భాగ్యవత్యై ప్రకాశకరణం. ఇవని రాగ ద్వేష మోహ దుర్కరపు శాస్త్రం వహన్సీకి కావటి గిహిల్ల ఈ శాస్త్రం వహన్సీకి ఏ గుణ సీకిల్ల అప్పి నమో కిలకిన పుట ముగద అప్పటమేంది అపేసి రాగ ద్వేష మోహ సాంసీదీమ సిద్ధమేను పిన్నీ ఆగాం నన్ను లోకి కిలవరక్నతో తేను శాస్త్రవరు లోకి కిలవరక్నతో ఇంగా కొయ్య ఆగమి నాయకే కావటి గిహామద్ ఏ శ్రావక్యు ఏ ఆగం నాయకి అట నమస్కార కరణకుట కెలిస్దాహే సాంసింది సాంసింది అనిమి కెలిస్దాహే తవత ఉత్సన్నమైన అనిశ్చలు ఆగం శాస్త్రం వహన్సిలా అతరే బుధ్రజానన్ వహన్సి అతరెత్తిన వెనస ఇకాయ్ అనిశ్చలు శాస్త్రం వహన్సిలా కాబట్టి అనే ఏ అర్థం దివ్యమే ఊహోవేవా దేవావతార వశ నిన్నెత్తన్ హువేవా మనుష్యన్ వశ నిన్నెత్తన్ హువేవా మొన ఆగం నాయకే ఖిత్యత్ ఏ హెమ ఆగం నాయకే గావటము గిహిల్ల ఏ శ్రావక్యో మునాదిక్యాన్ని మట పిహిత లభేవా మట పిహిత లభేన్నటికెల మునవటద మతమంట పిహిత పతన్ని దుఃఖిన్ మిది మరమును కల్లదు నే కెలిస్థాన్ సిద్ధవి అరమును కల్లదు నే ఏ తన్ హెమతిస్తే అరమును కరాన్ని సెపే ఐక్యలా තණ්හාවමයි. ඒ තෘෂ්ණාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක කියන්නේ ඒකමයි. යෝ දුක්ඛ මද්දක්ඛි කුතෝ නිදානං කාමේසු සෝ ජන්තු කතං නමේය. යමෙක් දුකේ නිදානේ දුකට හේතුව දන්නවනම් එතනත්තා කෙසේ නම් කාමයන්ට නැඹුරු වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවේ. ඒ කියන්නේ කාමයන් තමයි දුකට නිදානේ. බුදුහාමුදුරුවෝ ගාවට යන කිසිවෙක් බුදුරජාණන් වහන්සේගෙන් කාමයන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හැමතිස්සෙම එයා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියන්නේ මොකද ඉස්සෙල්ලම? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලායි. අර කියන තිකේම තියෙනවා. මොකටද මම මේ වඳින්නේ කියන එක. ඒ කොයි වගේ කෙනෙකුටද වඳින්නේ කියනකොට මොකටද මම වඳින්නේ කියන එක පැහැදිලි. මොකද කාමයන් දුරු කරපු කෙනෙකුගෙන් කාමයන් ප්‍රාර්ථනා කරලා හරියනවද? නෑ. හොඳටම දන්නවා. කාමයන් දුරු කළ කෙනෙක් ගාවට ගිහලා කාමයන් ප්‍රාර්ථනා කරලාට වැඩක් වෙන්නේ නෑ. කාමයන් දුරු කරපු නැති කෙනෙක් ගාවට ගිහිල්ලා කාමයන් ප්‍රාර්ථනා කරත් ඒත් වැඩක් වෙන්නේ නැහැ. මොකද එහෙම කාමයන් දුරු කරපු නැති කෙනා කෙනෙකුට සුවයක් දීමට ශක්තියක් තියෙන කෙනෙක් නෙමෙයි. මොකද එයත් දුකටපත් වෙලා ඉන්න කෙනෙක්. කාමයන් තියෙන කෙනා එයත් දුකටපත් වෙලා ඉන්න කෙනෙක්. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමයන් නිසා දුක හට ගන්නවා, කාමයන් නිසා භය හට ගන්නවා. කාමතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. කාමයන්ගෙන් වෙන්නුනා නම් යම් කිසි කෙනෙක් නත්ති සෝකෝ ශෝකයක් නැහැ, කුතෝ භයං යට බියක් නැහැ. ඒ නිසා කාමයන් ගාවට කාමයන් තියෙන ශාස්ත්‍රවරු ගාවට ගිහිල්ලා යද්දත් වැඩක් වෙන්නේ නැහැ. යදින්න දුක තව තව වැඩි වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා යදිනකොට ඒ යදින්නේ අනේ මට කාමයන්ගෙන් වෙන් වෙන්නට හේතු ඒවා, මේ මගේ වන්දනාව. ඒ නිසා එතකොටම කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. ඇයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ? මම බුදුන් සරණ යමි. ඇයි? සසර දුකින් මිදීමට. සසර දුකින් මිදීමට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. එතකොට හොඳයි, දුක කොහෙද තියෙන්නේ? මොකද්ද දුකයි කිව්වේ? සංකිටේන පංචපාදානකන්ධා දුක්ඛා කියලා කිව්වා. එතකොට ඒ කියන්නේ මේ පිරීලා ඉන්නේ ඔක්කොම මොනවද? පංචස්කන්ධ පොදි කියන්නේ ඔක්කොම දුක් පොදි. මේ ශාලාව පුරාම දැන් මේ පිරීලා ඉතිරිලා ගිහලා තියෙන දුක් පොදි. දැන් මේ දුක් පොදි ටික මොකද බලාපොරොත්තු වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා? දුකින් මිදෙන්න ඕනේ කියලා. ඇත්තටම දුකින් මිදෙන්න ඕනේ කියන සංකල්පේ තියෙනවා. හොඳයි. කවදද? කවදද? හොඳයි, එහෙනම් මොකටද නාත දෙයිය පස්සේ යන්නේ? මොකටද? නෑ, දැන් අද දුකින් මිදෙන්න ඕනේ නම් ඔය ඇත්තන්ට මොකටද නාත දෙයිය පස්සේ යන්නේ? ඈ යන්නේ නැද්ද? නෑ. නාත දෙයිය කියන්නේ කවුද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ. දැන් අපේ ඇත්ත ගොඩාක් මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ශාසනයට ගිහිලා ඒ බුදුහාඳුරන්ගේ ශාසනයට ගිහිලා නිවන් දකින්න හදන්නේ නැද්ද? කොහොමද ඒ ශාසනයේ නිවන් බලාපොරොත්තු වෙන්නේ අකුසල බලන්න? ඔය ඇත්තටම දත උස්සන්නේ නැත්නම් බයට දත උස්සන්නේ නැත්නම් බලන්න. සමහර කෙනෙක් භික්ෂුන් වහන්සේලාට කියනවා එහෙනවා පින්නානි මොදනා කරනකොට මෙතේ බුදුන් දැක නිවන් දකින්නයි කියලා. පින්නත් දැන් දුක මෙතන තියෙනවා.
බුදුහාමුදුරුවෝ දේශනා කළ අසුරු සනක් ගහන මොහොතක් මේ දුක වර්ණනා කරන්නේ නැහැ කියලා. දුකින් මිදෙන මාර්ගයක් මෙතනම තියෙනවා. මොකද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ දුක ඒ මාර්ගය දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ශාසනය හම්බෙලා තියෙනවා. බුද්ධ ශාසනය තියෙනවා, බුදු මඟ තියෙනවා. මොකද අවශ්‍ය වෙන්නේ? තමන් අප්‍රමාදීව ක්‍රියා කරන එක විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. අවශ්‍ය හැම දෙයක්ම තියෙද්දී දුකත් මෙහෙම දරාගෙන ඉඳද්දී කියනවා තවමත් කමක් නැහැ. මේ දුක දැනට හොඳයි. මෛත්‍රී බුදුහාඳුරගේ කාලෙදිම මේකෙන් නිදහස් වෙන්නම් කියලා. බුදුහාඳුර දේශනා කළ අප්‍රමාදේන සම්පාදේත කියලා මේ ඇත්ත කියන නෑ ටිකක් පමා වුණාට කමක් නැහැ කියලා. ටිකක් පමා වුණාට කමක් නැහැ කියලා මෛත්‍රී බුදුහාඳුරු ගාවට යනවා. දැන් මෛත්‍රී බුදුහාඳුරු බුදුවල දේශනා කරනවා. දේශනා කළා. එතෙන්දිත් මොකද කියන්නේ? එතෙන්දි කල්පනා කරන්නේ නැව මම එතෙන්දිත් මෙහෙම එකක් පැතුවා නේද කියලා. එතෙන්දිත් හිතන ඊළඟ බුදුහාඳුරන්ට යනවා කියලා. මොකද්ද බලපාන්නේ? කෘෂ්ණාව. මෛත්‍රී බුදුහාඳුරන්ට යනවා කියලා බලාපොරොත්තු වෙනවනම් ඒ කියන්නේ මට ඒ තාක් තව ටිකක් සැප ලබන්නට අවස්ථාව සැලසේවා කියන එකයි අදහස් කරන්නේ. එහෙනම් එතනක් තියෙන්නේ කෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව හින්දා මෛත්‍රී බුදුහාඳුර හම්බ වෙයිද? නෑ, කවදාවත් හම්බෙන්නේ නෑ. හම්බෙන්නේ නෑ යාට කිසි දවසක හම්බෙන්නේ නෑ. මෛත්‍රී බුදුහාඳුර හම්බෙන්නට ඕන නම් පින්නත්නි දැන් අප්‍රමාදී වෙන්න. අදුතරමින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට නම් හරි දැන් අප්‍රමාදී වෙන්න. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරන්න. මොකද දුකින් මිදෙන්න ඕනේ දැන්. දැන් අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනකොට මෙතෙන්දි බැරි වුණොත් එතෙන්ට අඩු ගන්නේ එතෙන්දිවත් යමක් කරගන්න පුළුවන් වේ. මෙතෙන්දි පමා වෙලා අතෙන්ට යන්න කියලා ප්‍රාර්ථනා කරොත් නම් කොහේ ගිහිල්ලා කෙලවර වෙයිද දන්නේ නැහැ. මොකද සසර කියන එක ගැන ස්ථිර නියමයක් දෙන්න කාටවත් පුළුවන්කම නැහැ. එතන ප්‍රාර්ථනා කර කර ඉඳලා මෙතන වැරද්ද පොඩි ගැස්සිරච්ච වෙලාවකදී හරි මරණය සිද්ධ වුණොත් කොහෙන් කෙලවරයි කියලා හිතන්නේ? නමුත් මෙතන අප්‍රමාදීව කුසල ධර්ම තිරුවොත් මෙතනින් දුගතියකට වැටෙන්නේ නැහැ. මෙතනින් දුගතියකට වැටෙන්නේ නැතුව බොහෝ විට දීර්ඝායුෂී ආත්ම භාවයක් ලැබුවොත් මෛත්‍රී බුදුහාඳුර හම්බෙන්න පුළුවන් ඒ ඒකාත්මකදීම ඊළඟ ආත්ම භාවයේදීම. අපි තුමු නිකන් උදාහරණයක් වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් තුසිත භවනයේ ඉන්නවා කියලා කියනවනම් ඒ භවනයේ සම්පූර්ණ ආයුෂ භුක්ති විඳලා තමයි මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා බුද්ධත්වයට තබන බව ප්‍රකාශ වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට පුළුවන් නම් හොඳ මහේසාක්‍ය ආත්ම භාවයක් වශයෙන් මෙතන දැන් ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. මෙතන අප්‍රමාදීව කටයුතු කරනවා මට ඉක්මනින් නිවන් දකින්නට කියලා. ඒ අප්‍රමාදීව කටයුතු කරන අවස්ථාවේ යා රැස් කරන්නේ කුසල්. ඒ කුසල ශක්තිය පුරුදු කරනකොට ඒ පුරුද්ද හේතුවෙන් මරණාසන්නයේදී ඒකාන්තයෙන්ම බලවත් කුසලයක් යට එළඹ සිටිනවා. සාමාන්‍ය දානයක් මානයක් දීපයක් නෙමෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටලා කරපු කුසලයක් යට එළඹ සිටින්නේ. එතකොට ඒ කුසල එළඹ සිටීම හේතු කොටගෙන එයාට හැකි ඉක්මනින්ම වැඩිමුණුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාලේදී බුදුහාඳුරන් කාලේදී උත්පත්තියක් ලැබලා එතෙන්දි පුළුවන් වෙනවා නිවන් දකින්නට. සසර දිග නෑ එතකොට. එහෙනම් අවශ්‍ය වෙන්නේ දැන් අප්‍රමාදී වීමයි. දැන් කටයුතු කරන්නට. දැන් කටයුතු කරන්නට නම් බුදුරජාණන් වහන්සේගේ මඟ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳ විමසිලිමත්ව කටයුතු කළ යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය සිහියට ගන්නකොට ඒ ගුණ සමුදායත් එක්කලා තමන්ගේ මනසට එන්නේ අප්‍රමාදී ගුණයයි. එයි බුදුහාමුදුරුවන්ගේ අප්‍රමාදී ගුණය සීකරන අප්‍රමාදී ගුණය සීකරන අපත් අප්‍රමාදී විය යුතුයි. නැත්තම් බුදුහාමුදුරුවන්ගේ අප්‍රමාදී ගුණය සීකරින්නෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ හැම ගුණයක්ම වඩනකොට තමා ඒ ගුණයට ලං වෙන පුද්ගලයෙක් වෙනවා. ඒ ගුණය ඇසුරු කරන පුද්ගලයෙක් වෙනවා. හැබැයි ගුණ නමේ ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්නට. එක ගුණයක් ඇති. මේ නවරහදී බුදු ගුණ තුලින් එක බුදු ගුණයක් කෙනෙකුට හොඳට ප්‍රකට කරගන්න පුළුවන් නම්, ඒ බුදු ගුණය නිතර නිතර ප්‍රගුණ කරන්නට පුළුවන් නම්, ඒ බුදු ගුණ සමුදාය තමන්ට ප්‍රකට වෙනවා. දැන් බලන්නට මහා සමුද්‍ර තියෙනවා, මහා මූද තියෙනවා. මහා මූදේ වතුර මොන රහයිද? දුන්රහයි. මහා මූදේ වෙරළ ආසන්නයෙන් ගත්තොත් වතුර ටිකක් මොන රහයිද? මොන්රහයි. දුන්රහසයි. ලංකාව පැත්තේ වෙරළෙන් නෙමෙයි අපි ඉන්දියාව පැත්තේ වෙරළෙන් ටිකක් ගත්තොත් ඒක මොන රහයිද? ඒකත් දුන්රසයි. මූද මැද්දෙන් ගත්ත, මූද පතලෙන් ගත්ත, කොතනින් ගත්තත් මූද අතර බිඳුවක්, ඒ හැම අතරෙම තියෙන්නේ එකම රසයයි. නමුත් හතර වටේට ගලාගෙන එන ගංගා තියෙනවා. ওই ගංගාවල වතුර, ඒ ගංගා හැම එකකම වතුර එක රසද? නෑ. ඒක ගංගාවෙන් ගංගාවට වතුර වල රසය වෙනස් වෙනවා. නමුත් ඒ ගංගා ඔක්කොම මූදට වැටුණට පස්සේ ඒ ඔක්කොම වතුර ටික ලුණු රසයි. ඒ වගේ අරහන් කියන ගඟට බැස්සොත් ඒ ගඟේ වතුර එක රසක්, සම්මා සම්බුද්ධෝ කියන ගඟට බැස්සොත් තවත් රසක්. ඔය විදිහට නවගුණයට බැහැලා බලනකොට නවගුණේම එක එක රස තියෙනවා. තමන්ට හිතෙනවා නම් මට මේ රස තියෙන ගඟ හොඳයි කියලා, ඒ ගඟට බැලලා පීනන එකයි තියෙන්නේ. කොහට යනකල්ද? සර්වඥතා ඥානේ කියන මහා සමුද්‍රයට යනකල් පීනන එකයි තියෙන්නේ. ඒකට පීනුවට පස්සේ එයා දන්නවා සර්වඥතා ඥානේ රසේ මොකද්ද කියලා. ඒක අත්හදා බලන්න පුළුවන්. මොකද ඒ රසේ? ලුණු මහා මූදේ රසේ, ලුණු රසේ වගේ සර්වඥතා ඥානයේ ලුණු රස නෑ. සර්වඥතා ඥානයේ රසේ මොකද්ද? අමූර්ත රසයයි. ඒ සර්වඥතා ඥානයේ රසේ අමූර්ත රසයයි. ඒ අමූර්ත රසයේ භුක්ති විඳින තැනැත්තාට වෙනින් රසයක් ඊටේ හට නෑ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මේ නව ගුණයන්ගෙන් මොකක් හරි එක ගුණයක්, නව ගුණ ගංගාවන්ගෙන් එක ගංගාවකට බැසගත යුතුයි. ඒක ගංගාවකට බැස ගන්න ත ඉස්සෙල්ලා තමන්ට සුදුසු ගඟ මොකද්ද කියලා තෝරගන්න ඕනේ. ඕනෑට වැඩි ගැඹුරු ගඟකට බැස්සොත් සමහරක් වෙලාවට බැරි වෙන්න පුළුවන් සමහර දිනකට. ඒ අතර සමහර දිනා ඉන්නවා ගැඹුරු එකකට බහලා ටිකක් සෙල්ලම් දාලා යන්න කැමති ඇත්තෝ. නැද්ද? ඉන්නවා. සමහර දිනා ලේසි, ඒගොල්ලන්ට ලේසි කියලා හිතනවා මතු පිටින්ම පීනගෙන යන්න පුළුවන් ගඟක් තියෙනවනම් ඒගොල්ලෝ ඒකට කැමතියි. පීනීමේ දක්ෂතාවය අනුව තමයි ගඟ තෝරගන්නවා. හොඳට පීනීමේ දක්ෂ කෙනෙක් කවදාවත් නොගැඹුරුවේ මූ ජලයේ පීනන්න ලෑස්ති නෑ. හොඳට පීනීමේ දක්ෂ කෙනා හැමතිස්සෙම ලෑස්ති ගැඹුරු ජලයේ පීනන්නට. පීනීමේ අදක්ෂණ වැඩි දක්ෂතාවයක් නැත්නම් ඒක නැත්නම් තම තමන්ට සුදුසු ඉසව්වල පීනනවා. එහෙනම් කවුද මෙතන හොඳට දක්ෂයෝ පීනන්නට? දක්ෂයි කියලා කියන්නේ මේ බුදු ගුණ ගැඹුරට කිමිදෙන්නට පුළුවන් නැත්තන්ට. එක එක්කෙනාට එක එක මට්ටම් තියෙන්න පුළුවන්. සහජ බුද්ධිය එක එක විදිහට වෙන්න පුළුවන්. සමහර දිනකට බැස්ස ගමන් තේරෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. කිමිදිලා බලන්න පුළුවන්. සමහර දිනකට එහෙම බෑ. හත් අට පාරක් මේකේ උත්සාහ ගන්නට ඕනේ. නිසා පින්වත්නි, මෙහෙ කරන්න එපා. තේරෙන්නේ නැහැ කියලා හිතන්නත්. ඒ බුද්ධානුස්මතිය වැඩි වීම පිණිස මේ පින්තුන්ට කාල වේලාවේ හැටියට අපි බලාපොරොත්තු වෙනවා නව අරහදී බුදුගුණ විග්‍රහ කළ දෙන්නට. එකින් එක නව අරහදී බුදුගුණ විග්‍රහ කළ දෙනවා. සමහරක් ඒවා අවස්ථාවලදී කෙටියෙන් විග්‍රහ කරනවා, සමහරක් ඒවා දීර්ඝව විග්‍රහ කරනවා. ඒ නව අරහදී බුදුගුණයන්ගේ පළවෙනි ගුණය තමයි අරහන් ගුණය. අරහන් ගුණයට අර්ථකථනයක් දීලා තියෙනවා. පින්වත්නි, ඒ අර්ථකථනයේ දැක්වෙනවා ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහු නරහෝ කරෝති පාපානි අරහං තේන පෞච්චති කියලා. ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි. සෝමුනි ඒ මුනීන්ද්‍රයන් වහන්සේ හතත්තාච ආරකත්තා හතත්තාච. හත කියලා කියන්නේ වනසා දැම්මා. ඒ කියන්නේ වනසා දැම්මේ මොකද්ද? සතුරන්න. මොන සතුරන්ද? කිලේසාරීන සෝමුනි. කෙලෙස් සතුරන් වනසා දැම්මා. හත සංසාර චක්කාරෝ. සංසාර චක්‍රය වනසා දැම්මා. වනසා දාලා පච්චයාදීනචාරහු. පච්චයාදීනචාරහු දෙවිමිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු වුණා. න රහෝ කරෝති පාපානි, රහසින්වත් පාපයක් කරන්නේ නැහැ. අරහං තේන පෞච්චති, ඒ නිසා අරහං කියලා ප්‍රකාශ කරනවා. පින්වත්නි, මේ කෙලෙස් සතුරන් වනසු නිසා කියන තේරුම ගත්තොත් කෙලෙස් සතුරු කියන්නේ කවුද? කවුද කෙලෙස් සතුරු? රාග, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර මේ වගේ අප්‍රමාණ සිතේ ඇතිවන්නා වූ අකුසල සිතිවිලි තමයි කෙලෙස් සතුරන් කියලා කියන්නේ. ඒ වගේම විශේෂයෙන් මේ සියලුම කෙලෙස් සතුරු එකතු කරලා දස ආකාරයකට පෙන්වනවා. මේවට කියනවා දස කෙලෙස් කියලා. ඒ දස කෙලෙස් වශයෙන් පෙන්වනවා ක්ලේශකාමී සිතේ ඇතිවන අර කාම සම්පත්, එහෙන් ගන්න රූපයන් සඳහා තමන්ගේ ඇති තෘෂ්ණාව, කනින් ශබ්දයන් සඳහා, කනින් අරමුණු කරන ශබ්දයන් සඳහා තමන්ගේ හිතේ ඇතිවන ආශාව. දැන් කොච්චර රූප තිබ්බත් ඒ රූප වස්තුකාම. වස්තුකාම නෙමෙයි ප්‍රශ්නය, වස්තුකාම නෙමෙයි අකුසලය. ඕනතරම් සැප සම්පත් තියෙන්න පුළුවන්, බාහිර සැප සම්පත් කිසිවක් අකුසල් නෙමෙයි. ඒ සැප සම්පත් ඔස්සේ නැඹුරු වූ තෘෂ්ණාවක් තියෙනවා නම් අන්නේ තෘෂ්ණාව තමයි අකුසලය කියන්නේ. ඒ තෘෂ්ණාව තමයි ක්ලේශය කියලා කියන්නේ. ඒවට කියනවා ක්ලේශකාමයෝ කියලා. එතකොට ඒ ක්ලේශකාම එක විදිහක කාමස්කන්ධයක්. කාමස්කාමයන් ගොඩක්. ඊගාට අරතිය, ආරති. රති කියන්නේ, රති කියන්නේ කැමැත්ත, ඇලීම. අරති කියන්නේ නොඇල්ම, නොකැමැත්ත. මොකේ නොකැමැත්තද? මොකේ නොකැමැත්තද? ක්ලේශ වෙන්නේ තමන්ගේ කාමයන් ඇතහැරීම සඳහා නොකැමැත්ත අනිත් ක්ලේශය. කාමයන් එක ක්ලේශය, අනිත් ක්ලේශය කාමයන් අතහැරීමට තියෙන නොකැමැත්ත. හඹාගෙනම යන්නට ඕනේ. ඒක අරතිය.
සාපිපාසා කියන්නේ දන්නවද? සාපිපාසා කියන මේ දෙක බඩගින්න පිපාසය මේ දෙකත් ක්ලේශ වර්ගයක්. තෘෂ්ණා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා වශයෙන් දක්වපු තෘෂ්ණාව. තින මිද්ද කියන්නේ නිකන් කම්මැලිකම අලස බව නිකන් අපි හිතමු නිකන් කාය අපි කියන්නේ සිතේ මැලි ගැතියයි කාය දතේ මැලි ගැතියයි දෙකද කියනවා තින මිද්ද. ඊගාවට කියනවා බිය. මොකට බියද? පව් කරන්න නෑ මේ බිය කියලා කියේ පව් කරන්න තියෙන බිය නෙමෙයි. මේ බිය කියේ කාමයන් නිසා ඇතිවන බිය. කාමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ කියලා කියේ ජායති භයං. ඒ බිය විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. මොන සැකයද? බුද්ධාදීන් කෙරෙහි තියෙන සැකය. බුද්ධාදීන් කෙරෙහි තියෙන සැකය ඇයි ක්ලේශයක් වෙන්නේ? කවදාවත් ඉස්සරහට පල්ලු කරන්නේ නැහැ, පස්සටම දානවා. ඒ කියන්නේ අපි තුමු ඇත්තටම බුදු කෙනෙක් හිටියද කියලා සැකේ ආපු ගමන් එතනින් හැරෙමුකෝ වෙන්නේ. කවදාවත් එයාට ඉදිරියට යෑම වෙන්නේ නැහැ. ඒගොල්ලට ගුණ මකු බව. අනුන්ගේ ගුණය මකා දැමීම කියන එක. හරි, ඔක තමයි සමාජයේ ගොඩාක් වෙන්නේ. කවදාවත් කෙනෙකුගේ ගුණයක් ප්‍රකාශ කරන්නට කැමති නැහැ. ගුණයක් එක්කලා කොහොම හරි අගුණයකුත් ගන්නට හදනවා. මොකද ගුණය නැති කරන්නත් බෑ. කාටත් කරන්න නම් ගුණයක් තියෙනවා කියලා ගුණයක් එක්කලා අගුණයකුත් ගාවන්නට හදනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ගුණ මකු බව කියන්නේ. මොකද අරගෙන එකපාරටම මකන්න බැරි නම් කොහොම හරි මකන්න උත්සාහ ගන්නවා. බලන්න හිතලා මයිගාව තිබුණ නැද්ද කියලා එක එකන. අද උස්සන්න කියන්නේ නැහැ ඒකත් නම්. නමුත් තම තමා හිතලා බලන්න. ඒකට ලාභ සත්කාර ප්‍රශංසාත්මක වූ යසස. යසස කියන්නේ කීර්ති ප්‍රශංසා ආදී වශයෙන් බබලීගෙන ඉන්න තියෙන ආශාව තමයි. ඒ ආශාවත් අවදාවත් එයාට ඒ ආශාවට නැඹුරු වුණොත් බුදුහාඳුරු කියන්නේ ඔළුවට හෙන ගැහුවයි කියලා හිතාගන්න කියනවා. අකුණ ඔළුවටම පාත් වුණා, ලාභ සත්කාර ආදීට නැඹුරු වුණා නම් කියනවා ඊට වැඩිය හොඳයි දෙරින් කපන මන්න පිහියක් අරගෙන තමන්ගේ බඩ පලා ගන්න එක වැඩිය හොඳයි කියලා. ලාභ සත්කාර කීර්ති සංසාදීට යට වෙනවට වැඩිය. ඊගාවට කියනවා අත්ත්ුක්ඛංසන පරවම්බනේ. අත්ත්ුක්ඛංසනේ අත්තං උක්ඛංසේති. අත්ත කියන්නේ තමා, උක්ඛංසේති උසස් කළ සලකනවා. පරං වම්බේති, වම්බේති කියන්නේ පහලට දානවා. අනුම පහලට දානවා. හැමතිස්සෙම තමා, මම තමයි දන්න කෙනා, එයා අනිත් අය දන්නේ නැහැ. මම තමයි ලොකු එක්කෙනා, අරගොල්ල එච්චර දන්නේ නෑ, මම ඒගොල්ල පොඩි. ඒ විදිහට හැමතිස්සෙම හදනවා තමාවම උසස් කරන්න. බලන්න කොයිතරම් දුරට තමා තුළ තියෙනවද කියලා. බොහොම සියුම් ක්ලේශය. සියුම් ක්ලේශය මෙන්න මේ දස කෙලෙස්. බලන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ක්ලේශ ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඇත්තු නමිදුනා. කිලේසාරීන සෝමුනි කියලා කියන්නේ අන්න මේ දස ආකාර වූ කෙලෙස් සතුරන්ටයි. තවත් තවත් නානා ප්‍රකාර කෙලෙස් මේවත් එක්කලා මේ රවුමට එනවා. ඒ ක්ලේශයන් සම්පූර්ණයෙන්ම විනාශ කළ දාපු නිසා කියනවා බුදුරජාණන් වහන්සේ කෙලෙස් සතුරන් වෙනස්වා කියලා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරන සමයේ බුදුරජාණන් වහන්සේ මුද බෝධිසත්ව මුදවටම දුෂ්කරයි. දුෂ්කරව දුෂ්කර පසුබිමක යෙදෙමින් බොහොම කටුක පීඩාවලට ලක්වලා කියනවා ඒ අවස්ථාව වෙනකොට මේ මල පහ කරන්න ගිය තැන්වලත් සිහි නැතුව ඇදගෙන වැටෙනවා කියලා. ඒ වගේ අවස්ථාවකදී මාර දිව්‍ය පුත්‍රයා දේශයක් මවාගෙනවා. ඒ දිව්‍ය පුත්‍රයා එතන වෙන කෙනෙක් නෙමෙයි. වසවර්ති දිව්‍ය ලෝකයේ දේවරාජයා. එයා කැමති නෑ මිනිස්සු සසර දුකින් මිදෙනවට. එයා සසර අතහරින්නට නෙමෙයි කැමති. එයා කැමති මිනිස්සු සසර බදා ගන්නවට. එමුද එයා කැමති මිනිස්සු පින් කරනවට. ගොඩක් සසර යන්නද සැප විඳින්නද. නමුත් සසර නවත්වනවට කැමති නෑ. ඒ නිසා බුදුරේ පහළ වෙනවට එයා ඒ තරම් කැමැත්ත නෑ. තථාගතයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන වෙලාවේ දැන් ඔන්න මෙන්න වෙලාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් ඉතින් ඔය උත්සාහ කළ ඇති තව ඔබ වහන්සේට ජීවත් වෙන්න තියෙන බොහොම සුළු මොහොතයි සුළු කාලයයි දහස් වාරයකින් මරු කරා තමයි නැඹුරු වෙලා තියෙන්නේ මරණය කරා නැඹුරු වුණා කියලා කියනවා නේද ඒ කියන්නේ එයා මාරය කියන්නේ අර මරණය නෙමෙයි අර දිව්‍ය පුත්‍රයා නිසා ඔබ වහන්සේ දහස් වාරයකින් මරුටයි ආසන්න මේ බොහොම සුළු කොටසයි කියන ජීවත් වෙන්නේ ස්වාමීනි ජීවත් වෙන පින් කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරය ඔබට තියෙන ලොකුම ආයුධයන් තමයි මෙන්න මේ කියපු දේ. දස කෙලෙස්. ඒ දස ක්ලේශයන් ගෙන් මාව යට කරන්නට කිසිම බාහිර බලවේගයකට පුළුවන් කමක් නෑ. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේව මේ කියන ලද දස ආකාරයේ ක්ලේශයන්ගෙන් යට කරලා දාන්න කාටවත් පුළුවන් කමක් නෑ. නිසා කියනවා මගේ ඇඟේ ලේ වියලි ගියොත් වියලි ගියාවි. මගේ සම්මස් නහර ඇට විදුලි ඔක්කොම වියලි ගියාවි. යම්කිසි පුරුෂ පරාක්‍රමයකින් පුරුෂාදිෂ්ඨානයකින් මං යම්කිසි ප්‍රයත්නයක යෙදෙනවා නම් මගේ අදිෂ්ඨානය සඵල කරගෙන මිසක් මම මේ ආසනයේ නැගිටින්නේ නෑ කියලා. ඒ අදිෂ්ඨානයෙන් තමයි අර කුසතන අටමිකක් දාලා වාඩි වුණේ. මුලින් ගම්මක් තිබුණේ ඒ අදිෂ්ඨානය තමයි. එනිසා ඒකේ මායාට මට වැඩක් නෑ පින් වලින් මං ගත්ත අරමුණ ඉෂ්ට කරගන්න තුරු මම නවතින්නේ නෑ. ඒ අරමුණ ඉෂ්ට නොවී මගේ මරණය වෙනවා නම් ඒක මට සපයි කියලා කිව්වා. ඒ විදිහටයි බෝධිසත්වයේ කටයුතු කරේ. කටයුතු කරන අන්තිමට ජයග්‍රහණය කළා. අන්තිමට කියනවා මාරයා බොහොම දුක්මුසු මාර දිව්‍ය පුත්‍රයා බොහොම දුක්මුසු එතනින් පිටත් වුණා කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී කියනවා කුසතන ටික දාගෙන යම් විදියකින් කොච්චර මගේ ඇඟේ ලේ ටික වියලිලා ගියත් මගේ ප්‍රඥාව එන්න සිවුම් වෙනවා කියලා. මගේ ලේ මස් නහර ඇට මිදුළු ඔක්කොම වේලිලා ගියත් මහා ගිනියන් සුළඟකින් ඔක්කොම වේලව දැම්මත් ඒ වගේ පීඩාවක් මට ලං වුණත් මොහොතින් මොහොත මගේ ප්‍රඥාව මගේ ශරීරය දුර්වල වෙනවා. නමුත් මගේ ප්‍රඥාව දුර්වල වෙන්නේ නැහැ. මේ කුසතන වගේ එන්න මගේ ප්‍රඥාව සිවුම් වෙනවා. ඉතින් ඒම කළා ඒ විදිහට කෙලෙසුන්ගෙන් දුරු වූ නිසා කියනවා බුදුරජාණන් වහන්සේ අරහන් කියලා. දැන් මේකෙන් මොකද අපි ගන්න ඕනේ? අරහන් කියලා කියනවා නම් අපි ගන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලාම හිතාගන්න බුදුරජාණන් වහන්සේ දරපු අර අදිෂ්ඨානය. දන්තේහි දන්ත මාදාය ජිවහාය තාලුං ආහච්ච යනාදී වශයෙන් කියනවා. දතින් දත පද කරගෙන පුරුෂ පරාක්‍රමයක් තියෙනවා නම් මම මේ තත්වයෙන් මේ මගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන මිසක් මම අතාරින්නේ නැහැ කියලා. ඉන්නත් දුකින් මිදෙන්න තියන කෙනාට ඒ අදිෂ්ඨානය අවශ්‍යයි. ඔය අතනින් යදයද මෙතනින් යදයද මේකත් ලැබේවා අරකත් ලැබේවා කියකියා බුදුහාඳුන් නිවන්සුව ලැබේවා කියන සාදුකාරයෙකුත් දුන්නට අරහන් කියලා සිහි කරනකොටම සිහි ගන්නවන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ කෙලෙස් දුරු කිරීමට ඒ දරුවා වූ උත්සාහය අදිෂ්ඨානය ඒකම සිහි ගන්නන්නට. සෝ අරහං 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 කවුද අරහං? සෝ භගවා අරහං. කොහොමද ඉතිපි මේ කාරණයන්ගෙන් මේ කාරණයන්ගෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයන්ගෙන් අරහන් වුණා කියලා හිතනකොටම මනසට ගන්න පුළුවන් උන්වහන්සේ දුෂ්කරක්‍රියා කළ කාල සීමාව. මෙන්න මේ විදිහටයි තථාගතයන් වහන්සේ කෙලෙස් නැසීමට දරපු උත්සාහය. තොට ඒ උත්සාහය උන්වහන්සේගේ දුෂ්කරක්‍රියාක් සමය සේ ගන්නනකොට එයින් සුළු කොටසක්වත් අබමල් රේඩුවක් තරම්වත් උත්සාහයක් ගන්න අපට බැරිකමක් වෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ මේ වගේ අදිෂ්ඨානයකින් මේ වගේ බලපරාක්‍රමයක් සහිත චිත්තයකින් යුක්තව ඉදිරියට යන්න අදිෂ්ඨාන කළා නම් අරහන් වෙන මම ඒ අදිෂ්ඨානය එහෙමම ඇති කරගන්න ඕනේ. පින්වත්නි, නිවන් දකින්නට විතරක් නෙමෙයි අනිත් ඕන දෙයකටත් එහෙමයි. දකින්නට විතරක් නෙමෙයි අනිත් හැම අවස්ථාවකටම අර වීර්ය අර අදිෂ්ඨානය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය සිහි කරගෙන මේ අදිෂ්ඨාන ශක්තිය පෙරටු කරගන්න කෙනා නිවන් මඟ සාර්ථක කරගන්නවා. ලෞකික වශයෙන් මේ ජීවිතය සාර්ථක කරගන්නවා. ඒ හේතුව අදිෂ්ඨානය කොතෙන්දත් අවශ්‍යයි. අදිෂ්ඨානය ලෞකික දිනවලත් අවශ්‍යයි, ලෝකෝත්තර දිනවලත් අවශ්‍යයි. බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් නිවන් මඟ යන්නට අච්චර බැරෑරුම් එකක් සඳහා මෙච්චර අදිෂ්ඨානයක් තිබෙනවනම් අච්චර අපහසුකාරයක් සත්තා මෙච්චර අදිෂ්ඨානයක් කරනවා නම් ලෞකික දුවා ගන්නවා කියන කෝ විතරම මහා අමාරු කාර්යයක් නෙමෙයි. ඒ තරම් මහා අමාරු කාර්යයක් නෙමෙයි. ඒකට එනම් අවශ්‍ය වෙන්නේ මේකෙන් සුභ අදිෂ්ඨානයක් විතරයි. ඒ නිසා අරහන් ගුණය සීකරන්න මේ ආත්ම භාවයේදීම ලෞකික වශයෙන් ලැබිය යුතු සපතක් ලැබෙනවා. මොකද අදිෂ්ඨානය යාට තියෙන නිසා. ඉතින් මේ ලෝකයේ දැන් අරහන් ගුණය සීකරන කෙනා කොයිතරම් දුරට ලෞකික අංශයේ දියුණු වුණත් ඒ අලෞකික දේවල් වලට ග්‍රහණය කරගෙන නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය සිහි කරනවා. සිහි කරන නිසා ඒ ලෞකික ජීවිතය සඳහා අවශ්‍ය දේ Taman ලබා ගත්තත් උපයසකයා ගත්තත් ඒවා අතහරින්නට එයාට කිසි බාධාවක් නැහැ. අතහරියේ නැති වුණත් ඒවා කෙරෙහි දැඩි තෘෂ්ණාව එයාට ඇති වෙන්නේ නේ. අරහන් ගුණය වැඩිීමේ මෙලොවම ආනිසංස. ලෞකික සුවයක් තියෙනවා, ලෝකෝත්තර සුවයක් තියෙනවා. ඒ විදිහට බලන්න මේක කොච්චර බුදුහාමරන්ගේ වචනයට දාලා බලන්න කොච්චර තහවුරු වෙද කියලා. අරහන් ගුණය සිහි කරනකොටම කෙලෙස් නැසීම ගැන කියන්නේ. කෙලෙස් කියන එක ප්‍රධාන වශයෙන් ගත්තොත් ලෝභ, ද්වේෂ, මෝහ. කෙලෙස් නැසනවා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ දිනු කරනවා කියන එකයි. අලෝභ ආදේශ අමෝහ දිනු කරනවා කියනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අලෝභ ප්‍රකෘතියෙන් කරන කර්ම තියනවනම් අලෝභයේ හේතු කොටගෙන තියෙන කර්ම තියනවනම් අද්වේෂයේ හේතු කොටගෙන කරන කර්ම තියනවනම් අභෝගයේ හේතු කොටගෙන කරන කර්ම තියනවනම් තංකම්මං කුසලං තංකම්මං සුඛ විපාකං. ඒ කර්මයේ සැප විපාකයි. සැප විපාකයි කියලා කිව්වේ ඒ කුසල කර්මයේ ඇස්කන් නාසාදී ඉඳුරන් තින වීම පිණිස හේතු වෙනවා. ඒකයි සුඛ විපාකම් කියන්නේ. තංකම්මං කම්ම නිරෝධය සංවත්තති. සුඛ විපාකම් කියලා නැහැ නේ. තවත් එහාට ගියා. එහාට ගිල්ල කියනවා තංකම්මං කම්ම නිරෝධය සංවත්තති. ඒ කර්මයේ කර්ම නිරෝධය පිණිස හේතු වෙනවා. මගඵල අධිගමනය පිණිස හේතු වෙනවා. එහෙනම් අරහන් ගුණය සිහි ගන්නමින් ඒ අරහන් ගුණය ඔස්සේ තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය වර්ධනය කරගෙන කෙලෙස්දාහේ තුනී කර ගැනීම සඳහා අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි වඩනකොට ඒ හේතු කොටගෙන තමන්ට ලෞකික සැපයක් ලැබෙනවා. ඒ හේතු කොටගෙන මෙයාට ලෝකෝත්තර සැපයක් ලැබෙනවා. පිළිද මේ කාරණය පැහැදිලි. ඒ නිසා අරහන් ගුණය සිහි කරන්නාට ලොවි ලෝතුරු සලසා දෙනවා. ලොවි ලෝතුරු කිව්වේ ලොවි කිව්වේ අතුපාට ලොවි නෙමෙයි. ලොවි කියලා කියන්නේ මොකද්ද? ලෝකීය කියන එකයි. ලෞකිකයි. ලෞකික සුවය ලබා දෙනවා, ලෝතුර සුවය ලබා දෙනවා. එතකොට දැන් ඒ අරහන් ගුණයයි ඒ. එතනින් විතරක් නෙමෙයි අරහන් ගුණය එතනින් අවසන් නෑ. ආරකත්තා හතත්තා ච කිලේසාරීන සෝ මුනි
හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ. හත සංසාර චක්කාරෝ,
සංසාර චක්‍රයේ අර සිඳ දැමුවා. මොකද සංසාර චක්‍රය කියන්නේ?
පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ
අවිජ්ජා පච්චය සංඛාරා, සංඛාර පච්චය විඥානං, විඥාන පච්චය නාම රූපං, නාම රූප පච්චය සලආයතනං ආදී වශයෙන් මේගිය ආකාර 12.
අවිජ්ජා පච්චය සංඛාරා. අවිජ්ජා මොකද? අවිජ්ජා කියන්නේ
චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම. තවත් ආකාරයකින් කිව්වොත් මෝහය. මෝහයයි අවිද්‍යාව කියලා කියන්නේ.
චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ මොකද්ද?
දුක, දුකට හේතුව දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය. ඉතින්
දුක දන්නවද?
දුක දන්නවද?
කොහොමද දන්නේ දුක?
කොහොමද දන්නේ දුක?
ඔව්, හයියෙන් හයියෙන් ටික.
පංචපාදාන කන්දහා දුක්ඛ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන.
කොටින් කියනවා නම් පංචපාදානස්කන්ධේ
දුක වෙන්නේ ඇයි? ඇයි පංචපාදානස්කන්ධේ දුක වෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදානස්කන්ධ පංචකයක් ගත්තා. ඒ පංචඋපාදානස්කන්ධය ඇති වුණාට පස්සේ ඒ පංචඋපාදානස්කන්ධය පංචස්කන්ධය නෙවෙයි දුකයි කියලා කිව්වේ, පංචඋපාදානස්කන්ධයයි දුකයි කියලා කිව්වේ. ඇයි?
උපාදාන කියලා කියන්නේ තෘෂ්ණාවෙන්
ග්‍රහණය කරා, අල්ලගත්තා.
රූපයක් තෘෂ්ණාවෙන් ග්‍රහණය කළා, වේදනා, සංඥා, සංඛාර, විඥාන තෘෂ්ණාවෙන් ග්‍රහණය කළා. මේ පහම තෘෂ්ණාවෙන් ග්‍රහණය කළ නිසා සත්වයක කියලා සංඥාවක්
ආවා,
සම්මතයක් ආවා. ඒ සත්ව කියන සම්මතය මගේ කියලා ගත්තා, තෘෂ්ණාවෙන් ගත්තා මගේ කියලා. ඒ තෘෂ්ණාවෙන් මගේ කියලා ගත්ත නිසා තමයි
දුක.
දැන් බුදුරජාණන් වහන්සේට පංචස්කන්ධය තිබුණ නැද්ද?
තිබුණා.
දැන් බුදුරජාණන් වහන්සේට කිසි දෙයක්
දුකක් නෙමෙයි.
බලන්න අර දේවදත්ත ගල පෙරලපු වෙලාවේ
බුදුහාමුදුරුවෝ තුවාල වුණානේ
පාපට ඇඟිල්ල.
ජීවක තමයි වෙදකම් කළේ.
ජීවක බුදුහාමුදුරන්ගේ මහපට ඇඟිල්ලේ පුංචි ගෙඩියක් ආවා. ගෙඩියට බෙහෙතක් තිබ්බා. ඒ බෙහෙත තියලා ජීවකට වෙනින් ලෙඩෙකුට වෙදකම් කරන්න යන්න සිද්ධ වුණා. ඒ ගිහිල්ලා එනකොට මෙතන නුවර දොර වහලා ඇතුල් වෙන්න හම්බුන්නේ නැහැ වෙලාවට. බලන්න එදා වෙදකම මේ ගල්ලෝපු බෙහෙතේ කාල සීමාව අවසන් වෙනකොට බුදුහාඳුනට වේදනාව ආවා.
කායික වේදනාව දැනුණා.
බුදුහාඳු දැනගත්ත දැන් මේ ගලවන්න වෙලාව. බලලා ජීවක කොහෙද ඉන්නේ කියලා.
බුදුහාඳු දැක්ක ජීවක ගලවන්න හිත හිත ඉන්නවා.
ආනන්දාවරේ කතා කරලා කියන ආනන්ද දැන් ඉතින් මේ ගලවන්න ගන්න කියලා. එතකොට ආනන්දාවරේක ගැලෙව්වා. ජීවක ආවා පස්සේ බුදුහාඳුනට. ජීවක දන්නා මේක වෙලාවට ගැලෙන්නේ නැත්තම් වෙන වේදනාව මොනතරම්ද කියලා. ජීවක අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි බලවත් වේදනාවකට ලක් වෙන්න ඇති නේද?
ඉතර බුදුහාඳු කියනවා,
ජීවක ඒ වේදනා සියල්ලම බෝධි මූලයේ තියලානේ
අවසන් වුනේ.
ඒ වේදනාව කොම බෝධි මූල තිබ්බා. මොකද කිව්වේ? බුද්ධත්වයේ අවබෝධ කළ කෙනාට අර වේදනා නෑ. ශරීරයේ වශයෙන් වේදනාව තියෙනවා. නමුත් වේදනාව මගේ නෙමෙයි. දැන් ඔය ඇත්තන්ට දැනෙච්ච වේදනාව වගේම වේදනාවක් තමයි. දැන් ඔය ඇත්තන්ට මේ අවස්ථාවකදී යම් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාවම බුදුහාමගේ ශරීරයට දැනෙනවා. නමුත් ඒක බුදුහාමගන්ට මගේ කියලා ගැනීමක් නෑ. ඒ නිසා ඒක ඇලීමක්වත් ගැටීමක්වත් බුදුහාමගන්ට නෑ. ඒක හරියට වේදනාවට එළියෙන් ඉඳගෙන වේදනාව දිහා බලන් ඉන්නා වගේ. අපිට බෑ වේදනාවෙන් එළියට යන්න. අපි හැමතිස්සෙම වේදනාවේ ඇතුළට ගිහින් ඒකේ කිඳා බහවා අයියෝ අයියෝ කියන ඉන්නවා දුකයි දුකයි කියකිය ඉන්නවා ඊට පස්සේ නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වේදනාව ඇතුලේ කිඳා බැසීම නැවැත්තුවා ඒකෙන් පිටට ඇවිල්ලා ස්කන්ධයක් වශයෙන් විතරක් අරගෙන වේදනා ස්කන්ධය දිහා බලනවා ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනිත් අයගේ වේදනා වේදනාව විතරක් නෙමෙයි උපාදාන වශයෙන් ගැනීමේ නොගැනීමේ වෙනස දැන් අපි මේ පහ උපාදාන වශයෙන් ගත්තා මගේ මගේ කියලා ගත්ත දායින්දම් මොකද වෙන්නේ අපිට ගත්ත දායින්දම් දුකයි ඒක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වේ දැන් මගේ නිසා ඒ මේක මගේ කියලා ගත්තාම ඒ මගේ කියලා ගත්ත නිසාම භවෙන් භවයට යනවා පංච උපාදානස්කන්ධේ භවෙන් භවයට යන නිසා කියනවා ජාතිපි දුක්ඛ කියලා නැවත නැවත හට ගැනීමම දුකයි මොකද්ද නැවත නැවත හටගන්නේ ආපෝ පංච උපාදානස්කන්ධෙමයි ඇයි පංච උපාදානස්කන්ධේ මගේ කියලා අරගත්තා මං කරපු ඉඳගෙන යනවා පංච උපාදානස්කන්ධය දැන් කවුද මං කරපු ඉඳගෙන යනවා කියන්නේ කවුරුවත් නෙමෙයි පංච උපාදානස්කන්ධෙමයි පංච උපාදානස්කන්ධයට මම කියලා සම්මුතියක් දීගෙන ඒක කරපින්නගෙන පංච උපාදානස්කන්ධ රැස් කරනවා ඒ රැස් කිරීම තමයි තණ්හාව නිසා සසර වැඩෙනවා කියලා කියන්නේ දැන් පංච උපාදානස්කන්ධයේ මේ විදිහට දුකයි කියලා යන අතරේ හට ගන්නකොට මොකද වෙන්නේ හටගත්තා එතනින්ද ජරාව ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං දැන් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවා බුදුරජාණන් වහන්සේ ඉපදුනාට පස්සේද අපිට ලැබුණේ බුදුහාඳුරෝ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් අප්‍රමාණව තිබුණා එතකොට එහෙනම් දුක බුදුහාඳුරෝ නිසාද එහෙනම් මොකද බුදුහාඳුරෝ දුක ගැන කිව්වේ කියන්නේ ඇයි බුදුහාඳුරෝ දුක ගැන කිව්වේ කියන්නේ දැන් හොඳටම පැහැදිලි බුදුහාඳුරෝ නිසා නෙමෙයි මේක ලෝකෙ තිබුණා ඒකයි බුදු කෙනෙක් දේශනා කරන්නේ උපාදෝවා භික්ඛවේ තථාගතානං අනුපාදෝවා තථාගතානං බුදුරු ලෝකෙ පහළ වුණත් බුදුරු ලෝකෙ පහළ වුණේ නැතත් තිතාව සාධාතු ධම්මචිතතා ධම්ම නියාමතා තිතාව සාධාතු ඒ ධර්ම ධාතුව ලෝකෙ තියෙනවා ඒ ධර්මයේ පිහිටීම ලෝකෙ තියෙනවා ඒ ධර්ම නියාමයේ ලෝකෙ තියෙනවා මොකද්ද මේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා සියලු සංස්කාරයන් අනිත්‍යයි සියලු සංස්කාරයන් දුකයි සියලු ධර්මයන් අනාත්මයි කියන දැන් එතකොට දුකයි කියන එක බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණත් නැතත් කියන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියන එක බුදුහාඳුරම පැහැදිලි කරනවා. තං තථාගතෝ අභිසම්බුජ්ජති අභිසමේති. එය බුදුරජාණන් වහන්සේ අභිසම්බුජ්ජති. තමන්ගේ ගැඹුරු නුවණින් අවබෝධ කරනවා. අභිසමය කරනවා. අභිසම්බුජ්ජිත්වා අභිසමේත්වා පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. පඤ්ඤපේති එක පනවනවා. පට්ඨපේති පිටවනවා. විවරති විවරණය කරනවා. උත්තානි කරෝති වහන් අරලා පෙන්දනවා මෙන්න මේකයි කියලා බුදුහාමර කරේ මොකද්ද අර සත්වයාට හේතු ප්‍රත්‍යයන් සහිතව වැහිලා මේක හේතු ප්‍රත්‍යයන් නිසාය හටගන්නේ කියන එක ආවරණය වෙලා තිබුණේ දුක හටගන්නේ මේ ජරා ව්‍යාධි මරණාදී දුක හටගන්නේ හේතුවක් කියන බව කියන කාරණය ගැන සත්වයාට ආවරණයි ඒ ආවරණය අයින් කළා ඒක විවෘත කළ දුන්නා දුක හටගන්නේ මොකක් නිසා කියලාද තෘෂ්ණාව නිසා දුක හටගන්නවා කියලා දුක හටගන්නේ තෘෂ්ණාව නිසා කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඔන්න දුක දුකට හේතුව ඒක දුක විතරක් වෙනම ගන්න බෑ දුක දුකට හේතුවයි